අද විශේෂකරණ සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය සුමේද දිසානායක මහත්මයාට.
සුබෝදයාසනක් වේවා ආදනීය දුවේ පුතේ. අද මම ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂයට අදාළ ගිණුම් කරන්නේ හැඳින්වීම පාඩම. මුලින්ම පාඩම හා සම්බන්ධ වීම සඳහා ඔයාලා 10 වසර පෙළ පොතේ 4 වෙනි පාඩම පෙරලා ගන්න. ඔබ දන්නවා මේ විෂය ප්‍රධාන විෂයන් දෙකකින් සමන්විත වෙනවා කියලා. ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කොටස ඔයාලගේ 3 වෙනි පාඩමෙන් අවසන් වෙනවා. 4 වෙනි පාඩමෙන් තමයි අපි ගිණුම් කරන විෂය ආරම්භ කරන්නේ. මේ විෂය තෝරාගත්තු ළමයි නිතරම කියනවා අපිට ඇහෙනවා ගිණුම් කරන විෂය කොටස අමාරුයි කියලා. එහෙම දෙයක් නෑ පුතේ. වැදගත් වන්නේ මේ විෂයට අදාළ සියලු පාඩම් පිළිවෙලට ඉගෙන ගැනීම පමණයි. ඒකට පුතේ හේතුවක් තියෙනවා. ගිණුම් කරන විෂයට අදාළ සෑම පාඩමක් අතර ලොකු බැඳීමක් තියෙනවා. මේක තේරුම් ගන්න මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. ගිණුම් කරන හැඳින්වීම කියන පාඩම, අපි අද කතා කරන පාඩම ගිණුම් කරන සමීකරණ පාඩමට සම්බන්ධයි. ගිණුම් කරන සමීකරණ පාඩම ගණිතන වල දිත්ත බලපෑම කියන ඔබේ ඊගාව පාඩමට සම්බන්ධයි. මම මේ කතා කරේ ඔබේ පෙළ පොතේ 4, 5, 6 පාඩම් අතර පවතින සම්බන්ධතාවය ගැන. මේ පාඩම් 3 පිළිවෙල ඉගෙනගත්තු කිසිම ළමෙක් ගිණුම් කරන විෂය අමාරුයි කියලා කියන්නේ නැහැ. ඒ නිසා මේ විෂය කොටස ආරම්භ කරන අවස්ථාවේ මම ඔබට යෝජනා කරනවා දිගටම මේ පාඩම් පිළිවෙලට ඉගෙන ගන්න කියලා. එතකොට මේ විෂය අමාරුයි කියන කතාව ඔයාලා අය කියන එකක් නැහැ. අපි ගිණුම් කරන විෂයේ ආරම්භය පොඩ්ඩක් හොයලා බලමු. එය 1494 තරම් ඈත අතීතයට දිව යනවා. 1494 දී ඉතාලි ජාතික ලූකා පැෂූලි පියතුමා විසින් ලියලද පොතක් තුලින් තමයි මේ විෂය ආරම්භ වන්නේ. ඒ ගිණුම් කරන විෂයේ සාර්ථක ආරම්භයක් ලෙස සලකලා ගිණුම් කරනේ පියා ලෙස අපි ලූකා පැසුල් පියතුමා සලකනවා. පුතේ ගිණුම් කරන විෂය හඳුනා ගැනීමේදී මේ විෂයට අදාළව විවිධ නිර්වචන අපිට සලකා බලන්න සිද්ධ වෙනවා. විවිධ ගිණුම් කරන ආයතන, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් මෙම විෂය විවිධ ලෙස නිර්වචනය කරලා තියෙනවා. මම හිතනවා මේ එකිනෙක නිර්වචන ගැන කතා නොකර ඔයාලගේ පෙළ පොතේ 48 වෙනි පිටුවේ තියෙන නිර්වචනයක් මුලින්ම කතා කළොත් හොඳයි කියලා. ඔයාලා හැමෝම ඔයාලගේ පෙළ පොතේ 48 වෙනි පිටුවට එන්න. ඒකේ මුලම තියෙනවා ගිණුම් කරන සම්බන්ධයෙන් ලබා දීලා තියෙන නිර්වචනයක්. ඒක හැමෝම බලන්නකෝ. ඒකේ කියනවා ව්‍යාපාරයක් කෙරේ ඇල්මක් ඇති පාර්ශවවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරන්නේ කියලා. මේ නිර්වචන තුල අපි කාරණා දෙකක් හඳුනා ගන්නවා. එකක් තමයි ඇල්මැති පාර්ශව. අනිත් කාරණාව තමයි තොරතුරු සැපීම කියන කාරණාව. එසේනම් ගිණුම් කරනේ තුලින් කරන්නේ ගිණුම් කරන විෂයක් තුලින් කරන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවවලට අවශ්‍ය තොරතුරු සැපීම. කවුද පුතේ මේ ඇල්මැති පාර්ශව? ඔයාලා ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් වලින් මේ වෙද්දිනුත් ඇල්මැති පාර්ශවයන් ඉගෙනගෙන තියෙනවා. ඇල්මැති පාර්ශවයන් කියන්නේ ව්‍යාපාරයක් ගැන උනන්දුවක් දක්වන ව්‍යාපාරයේ වටා ඉන්න පාර්ශවයන්. මේගොල්ලොන්ට ව්‍යාපාරය පිළිබඳව විවිධ තීරණ ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා අපි තොරතුරු ලබා දෙන්න ඕනේ. තොරතුරු ලබා දීම සඳහා තමයි ලෝකයට එකවුන්ඩ් විෂය බිහි වෙලා තියෙන්නේ. ගිනුම් කරන විෂයේ අවශ්‍යතාවය මොකද්ද කියලා ඔයාලගෙන් ඇහුවොත් එකම එක උත්තරයයි තියෙන්නේ තොරතුරු අවශ්‍ය පාර්ශ්වන සැපීම තමයි ගිනුම් කරනේ මූලික අවශ්‍යතාවයෙන්. ගිනුම් කරනේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ තොරතුරු සැපීම තමයි. ඊට අමතරව ගිනුම් කරනේ තවත් අරමුණු ගන්නාවක් අපි හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ගිනුම් කරනේ ප්‍රධාන අරමුණ සහ අවශ්‍යතාවය තොරතුරු සැපීම වෙද්දී අපි බලමු අනිකුත් අරමුණු මොනවාද කියලා. ව්‍යාපාරයක ලාභය අලාභය දැන ගැනීම ඊළඟ අරමුණ බවට පත් වෙනවා. ව්‍යාපාරයකට අදාළ දෛනිකව මාසිකව වාර්ෂිකව ලාභය ගන්න කරන්න අවශ්‍ය නම් ඒ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ගිනුම් කරන විෂයක් අනුගමනය කිරීම වැදගත් වෙනවා. ඊළඟට පුතේ ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය දැන ගැනීම සඳහාත් ගිනුම් කරන විෂයක් අවශ්‍ය වෙනවා. මොකද්ද මේ මූල්‍ය තත්ත්වය කියන්නේ? ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය කියන්නේ ව්‍යාපාරයේ පවතින වත්කම් වගකීම් සහ හිමිකම් වල එකතුවයි. ව්‍යාපාරයක් ගිනුම් කරන විෂය අනුගමනය කරනවා නම් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ඕනෑම දිනයකට පහසුවෙන් ගන්න කර ගැනීම හැකියාවක් තියෙනවා. සමහර ව්‍යාපාර නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහාද ගිනුම් කරන විෂය භාවිතා කරනවා. මම උදාහරණයක් කියන්නම්. සමාගම් කියන ව්‍යාපාර සංවිධාන තමන්ගේ ගිනුම් වර්ෂයක් අවසානයේ අනිවාර්යෙන් මූල්‍ය වාර්තා පිළියෙල කිරීම කරන්න ඕනේ. එහෙනම් මූල්‍ය වාර්තා පිළියෙල කිරීම අනිවාර්ය වන ව්‍යාපාර සංවිධාන ගිනුම් කරන විෂයක් අනුගමනය කිරීමට අනිවාර්යෙන් බැඳී සිටිනවා. ඊළඟට ගනුදෙනු ව්‍යාපාරයක තියෙන ගනුදෙනු අමතක වීම අතපසු වීම වැළැක්වීම සඳහාද ගිනුම් කරන විෂයක් භාවිතා කරනවා. අපි මේ කතා කළේ ගිනුම් කරන විෂයක් අනුගමනය කිරීමෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන අරමුණු. මම නැවත කෙටියෙන් ඒ ටික කියන්නම්. එකක් තමයි ව්‍යාපාරයේ ලාභය අලාභය දැන ගැනීම. දෙක මූල්‍යමය තත්ත්වය දැන ගැනීම. තුන නීතිමය අවශ්‍යතා ඉටු කිරීම. ඊගාවට අපි ව්‍යාපාරයේ ගනුදෙනු අමතක වීම අතපසු වීම වැනි තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත් ගිනුම් කරන විෂයක් භාවිතා කරනවා. ඊළඟට අපි බලමු ව්‍යාපාරයක් විසින් මේ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම සඳහා වාර්තා පිළියෙල කිරීමක් කරන්නේ කොහොමද කියලා. ඕනෑම ගිනුම් වාර්තාවක් පිළියෙල කිරීම සඳහා ව්‍යාපාරයක සිදු ගනුදෙනු වැදගත් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මොනවාද මේ ව්‍යාපාරික ගනුදෙනු කියන්නේ කියලා. ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් සරම නිර්වචනය වන්නේ ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්වයන් අතර සිදුවන සම්පත් හුවමාරුවක්. මේකේ වෙනත් පාර්ශ්වයන් කියන්නේ කවුද කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. වෙනත් පාර්ශ්වයක් කියද්දී අපිට මතක් වෙන්නේ ව්‍යාපාරයෙන් පිටින් අය විතරයි. එහෙම නෙමෙයි පුතේ. ව්‍යාපාරයක් ගිනුම් කරන විශ්ය අනුගමනය කරනවා නම් ව්‍යාපාරය කියන එක ස්වාධීන එකක් කියලා අපි මුලින්ම උපකල්පනය කරන්න ඕනේ. මේකට අපි කියනවා ව්‍යාපාර ඒකක සංකල්පය. මම තවත් සරලව කියන්න ව්‍යාපාරයක් කියන්නේ ඊට සම්බන්ධ සීලුම් පාර්ශ්වයන්ගෙන් වෙන්ුණු ස්වාධීන එකක් කියලා උපකල්පනයක් අපි කරනවා. ඒක තමයි කියන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒක සංකල්පයට අනුව තමයි අපි ව්‍යාපාර ගනුදෙනුවක් හඳුනාගන්නේ නිර්වචනය කරන්නේ. එතකොට ව්‍යාපාරයක් නිර්මාණය කරන්න පැහැදිලිව අයිතිකරුවෙක් ඉන්නවා. ව්‍යාපාරයේ අයිතිකරු පවා බාහිර කෙනෙක් බවට පත් කරලා තමයි අපි ගිනුම් කරන ක්‍රියාවලියක් අනුගමනය කරන්නේ. මම ව්‍යාපාරික ගනුදෙනු වලට උදාහරණ කීපයක් කතා කරන්නම්. ව්‍යාපාරික ගනුදෙනුවක් කියන වචනේ තුලම ගනුසා දෙනු කියලා පාර්ශ්ව දෙයක් තියෙනවා. එහෙනම් ඕනෑම ගනුදෙනුවක ගන්න කෙනෙක් ඉන්නවා, ලබා දෙන කෙනෙක් ඉන්නවා. අපි උදාහරණයක් දෙකක් බලමු. ව්‍යාපාරයක් බාණ්ඩ තුගයක් ණයට ගත්තාම කවුද පාර්ශව වෙන්නේ? ව්‍යාපාරයේ බාණ්ඩ තුගයේ මිලදී ගන්නවා, බාහිර කෙනෙක් ව්‍යාපාරයේ බාණ්ඩ තුගයේ විකුණනවා. ඔන්න පාර්ශව දෙකක් එතන සම්බන්ධ වෙනවා. ව්‍යාපාරය තමන්ගේ සේවකයන්ට වැටුප් ගෙවනවා. එතනත් පාර්ශ්ව දෙයක් සම්බන්ධ වෙනවා. ව්‍යාපාරයේ වැටුප් ගෙවීමක් කරනවා, එක පාර්ශ්වයක් ව්‍යාපාරය වෙනවා. වැටුප ගන්නේ සේවකයන්, අනිත් පාර්ශ්වයේ සේවකයන් වෙනවා. එහෙනම් පුතේ, හැම ගනුදෙනුවකම පාර්ශ්ව දෙකක් අපි දක්න ලැබෙනවා. මම අර සඳහන් කරපු ව්‍යාපාරික සංකල්පයට අනුව අපි තව ගනුදෙනුවක් හඳුනා ගන්න උත්සාහ කරමු. ඕනෑම ව්‍යාපාරයක් බිහි වෙන්න කවුරු හරි අයිතිකරුවෙක් නැත්නම් හිමිකරුවෙක් මැදිහත් වෙන්න ඕනේ. ව්‍යාපාරයක සංකල්පන අනුව අයිතිකරුවෙක් නැහැ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. මම උදාහරණයක් කියන්නම්. ව්‍යාපාරයට අයිතිකරු රුපියල් ලක්ෂයක මුදලක් යොදවනවා නම් ඒක අපි සලකන්නේ අපේ විෂයට අනුව ගනුදෙනුවක් කියලා. යොදවන්නේ කවුද? අයිතිකරු. ලබා ගන්නෙ කවුද? ව්‍යාපාරය. මේක මේ සංකල්පයෙන් තොරව කල්පනා කළොත් අපිට තීරුම් ගන්න නොහැකි. ව්‍යාපාරයේ ස්වාධීනයි කියලා සැලකුවොත් පමණයි අයිතිකරු බාහිර කෙනෙක් කියලා අපිට දැනෙන්නේ. එතකොට ව්‍යාපාරය ලබා ගන්නවා යොදන මුදල අයිතිකරු සපයනවා. එතකොට අර ගනුදෙනුවක් කියන සංකල්පය නැවතත් ඒ තුල නිර්මාණය වෙනවා. අපි ඊගාවට මේ ගනුදෙනුත් එක්කම සම්බන්ධ තව සංකල්පයක් සලකා බලමු. ඒක තමයි සිදුවීම් කියලා කියන්නේ. සිදුවීම් කියන්නේ මේ ගනු සහ දෙනු කියන පාර්ශව දෙකකින් තොරව සිදුවන දෙයක්. මම උදාහරණයකින්ම කියලා දෙන්නම්. ව්‍යාපාරයක් බාහිර පාර්ශවයන්ගෙන් තොගයක් මිලදී ගැනීම, බාහිර ප්‍රමාණයක් ලබා ගැනීම ගනුදෙනුවක්. ඒක ගන්නේ ව්‍යාපාරය, ලබා දෙන්නේ බාහිර කෙනෙක්. මේ ගත්තු තොගය කුමනෝ හේතුවක් නිසා විනාශ වුණොත් ඒක අපි සලකන්නේ සිදුවීමක් කියලා. සිදුවීමක ලක්ෂණය තමා පාර්ශව දෙකක් නැහැ. ගනුදෙනුවකට ගන්න කෙනෙක් සහ දෙන කෙනෙක් ඉන්නවා. සිදුවීමකට එහෙම නැහැ. සිදුවීම ව්‍යාපාරයේ තුල සිදුවන ඒක පාර්ශ්වීය තත්වයක්. මම තව උදාහරණයක් කියන්නම් සිදුවීමකට අදාළ. ව්‍යාපාරයේ ණයට බාණ්ඩ විකිණීමක් වෙනවා. එතකොට අපි දන්නවා ව්‍යාපාරයේ බාණ්ඩ ගන්න කෙනාට අපි නමක් එක්කම කතා කරනවා ණය ගැතියෙක් කියලා. එතකොට ව්‍යාපාරයේ ණයට විකිණීමක් සිදු කරනවා, ණය ගැතියෙක් බිහි වෙනවා. මේ ණය ගැතියගෙන් අපිට මුදල් ලබා ගැනීමට නොහැකුණොත් අපි ඒක කියනවා බොල් ණයක් කියලා. ණයට විකිණීම ගනුදෙනුවක්. එතන පාර්ශ්ව දෙකක් ඉන්නවා. ව්‍යාපාරේ විකුණනවා, ණය ගැතියා මිලදී ගැනීමක් කරනවා. එතන ගනුවක් ගනු සහ දෙනු කියන සංකල්පය ක්‍රියාත්මකයි. මේ ණය ගැතියා ඒක පාර්ශ්වීව දුන්නු මුදල්, එයා ගෙවන්න ඕන මුදල්, අපි ලබා දුන්නු වටිනාකම නොගෙවා ඉන්නවා නම් ඒක බොල් ණයක්, ඒක සිදුවීමක්. ඒකට සම්බන්ධුනේ ණය ගැතියා පමණයි. එහෙනම් අපි සිදුවීම් හඳුනාගමු. ව්‍යාපාරේ පිටත හෝ ව්‍යාපාර ඇතුලේ සිදුවන ඒක පාර්ශ්වීය තත්වයන් තමයි අපි සලකන්නේ සිදුවීමක් කියලා. පුළුල් අර්ථයෙන් අපි මෙතෙන් සිට ගනුදෙනු ගැන කතා කරද්දී ගනුදෙනු වලට මේ සිදුවීම් කියන එකත් ඇතුළත් කරනවා. ඕනෑම ව්‍යාපාරයක දෛනිකව, මාසිකව, වාර්ෂිකව ගොඩාක් ගනුදෙනු සිදුවෙනවා. මේ ගනුදෙනු සෑම එකක් තුලින්ම ව්‍යාපාරයට වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියන සංකල්ප බිහි වෙනවා. අපි මේ ගනුදෙනු තුලින් බිහිවන මේ සංකල්ප ඊගාවට සලකා බලමු. මේ වචන දන්නේ නැත්නම් ඔයාලට ඊගාව පාඩම් දෙකේ ගණන් හදන්න හම්බ වෙන්නේ නැහැ. ගිනුම් කරන විෂය පදනම වෙන්නේ මේ මූලික සංකල්ප. වත්කම් ගැන, වගකීම් ගැන, ආදායම් ගැන, වියදම් ගැන, හිමිකම් ගැන හොඳ අවබෝධයක් නැතුව අපි ඉතුරු පාඩම් එකටවත් යන්න විදිහක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි මුලින්ම වත්කම් කියන වචනය ඉගෙන ගැනීම සිදු කරමු. ව්‍යාපාරයක වත්කමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන, අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ, ව්‍යාපාර විසින් පාලනය කරන සම්පත් තමයි අපි වත්කම් කියලා හඳුනාගන්නේ. මේ නිර්වචනය තුළ, මේ හැඳින්වීම තුළ වත්කමක ප්‍රධාන ලක්ෂණ තුනක් අපි දකිනවා. එකක් තමයි අතීත ගනුවක ප්‍රතිඵලයක් ලෙස තමා වත්කමක් ව්‍යාපාරයේ අද දවසේ දකින්නේ. ඊගාව එක තමා ව්‍යාපාරයේ පාලනයට තමා මේ වත්කම් පවතින්නේ. ඊගාව ලක්ෂණය තමා මේ වත්කම් තුලින් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් සිදු වෙනවා. බොහොම සරලව අපි වත්කමක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරමු. වත්කමක් කියන්නේ ව්‍යාපාරයේ තුල තියෙන, ව්‍යාපාරයේ සතුව පවතින, ව්‍යාපාරයට අනාගතයේදී ප්‍රතිලාභ ලැබෙන, ව්‍යාපාරය අද දවසේ පාලනය කරන දේවල් තමයි අපි වත්කම් කියලා කතා කරන්නේ. අපි උදාහරණ වලින් ඉගෙන ගන්න එක වඩාත් පහසුයි කියලා මම හිතනවා. ව්‍යාපාරයේ සතුව පවතින ඉඩම් ප්‍රමාණය, ගොඩනැගිලි ප්‍රමාණය, ලීබඩු ප්‍රමාණය, ව්‍යාපාරයේ පවතින මුදල් ශේෂයන් ටික, තොග ශේෂයන් ටික අපි වත්කම් කියලා හඳුනා ගන්නවා. මේ හැම එකම අර වත්කම් වල මූලික ලක්ෂණ තියෙනවා. අද පවතින ව්‍යාපාරයේ ගොඩනැගිලි අතීතයේ නිර්මාණය කළ ගොඩනැගිලි. අද පවතින ව්‍යාපාරයේ යන්ත්‍රපකරණ අතීත ගනුවල ප්‍රතිඵල. මේ සියලුම ව්‍යාපාරයේ වත්කම් පාලනය කරන්නේ ව්‍යාපාරය. මේ වත්කම් භාවිතා කිරීමේදී වර්තමානයේ සහ අනාගතයේදී ව්‍යාපාර ප්‍රතිලාභ ලැබෙනවා. බොහොම සරලව වත්කමක් කියන්නේ අපි ගාව තියෙන අපි සතු දේවල් තමයි අපි වත්කම් කියලා සලකන්නේ. සාමාන්‍යයෙන් අපි සම්පතක් අපි සතු දීපලක් කියන එක තමයි අපේෂ තුල අපි වත්කමක් වශයෙන් හඳුනාගන්නේ. ව්‍යාපාරයක් සතුව පවතින මේ වත්කම් ඒ වායේ පැවැත්ම මත ඒ වායේ පවතින කාලය පදනම් කරගෙන අපි ප්‍රධාන කොටස් දෙකකට වර්ග කිරීමක් කරනවා. එකක් තමයි පුතේ ජංගම වත්කම්. ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් හඳුනා ගැනීම වැදගත් වෙනවා. ව්‍යාපාරයේ ජංගම වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයේ තුල මාස 12ක් වැනි කීති කාලයක් තුල පවතින වත්කම්. තව සරලව කතා කළොත් අවුරුද්දක් වැනි කාලයක් තුල ව්‍යාපාරයේ සතුව පවතින වත්කම් තමයි අපි ජංගම වත්කම් කියලා කියන්නේ. ඒකෙත් අපි උදාහරණ තේරුම් ගන්න එක තමයි වටින්නේ. ව්‍යාපාරයක් සතු තොගය බොහොම පොඩි කාලයක් ව්‍යාපාර තුල පැවතිලා ඉවත් වෙලා යනවා. එළවලු විකුණන ව්‍යාපාරයක එළවලු තොගයක් දවසයි දෙකයි දවස් තුනයි තියෙන. එතකොට ඒ තොගය අයින් වෙලා යනවා. එහෙනම් ජංගම වත්කමක් දීර්ඝ කාලයක් ව්‍යාපාර තුර රැඳෙන්නේ නැහැ. තව උදාහරණයක් අපි බලමු. ව්‍යාපාර සතු මුදල් කියන්නේ ජංගම වත්කමක්. අද දවසේ තියෙන මුදල් ප්‍රමාණය හෙට දවසේ වැඩි වෙනවා අඩු වෙනවා. මේ මුදල් දීර්ඝ කාලයක් ව්‍යාපාර තුර රැඳෙන්නේ නැහැ. එහෙනම් ජංගම වත්කමක් කියන්නේ ව්‍යාපාරයක් සතු කෙටි කාලීන සම්පත් වලට. ඊළඟට අපි බලමු ජංගම නොවන වත්කම් කියන්නේ මොනවාද කියලා. ජංගම නොවන වත්කම් කියන්නේ ව්‍යාපාරයේ සතු වසර ගණනාවක් නැත්නම් දීර්ඝ කාලයක් ව්‍යාපාරයේ භාවිතා කරන, ව්‍යාපාරයේ පාලනය කරන දේවල් තමයි ජංගම නොවන වත්කම් කියන්නේ. ව්‍යාපාරයේ පවතින ඉඩම් ගොඩනැගිලි, යන්ත්‍රපකරණ, ලීබඩු මේ හැම දෙයක්ම වසර ගණනාවක් පවතිනවා. මේවා අපි කෙටියෙන් කියනවා ජංගම නොවන වත්කම් කියලා. ජංගම සහ ජංගම නොවන වත්කම් හඳුනා ගැනීම ඉදිරි අභ්‍යාසවලදී අපිට ලොකු වැදගත්කමක් තියෙනවා. ඊළඟට අපි වගකීමක් කියන්නේ මොකද්ද කියන එක හඳුනා ගනිමු. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ විසින් ගෙවී යුතු අගය වගකීම් ලෙස අපි හඳුන්වනවා. මේ නිර්වචනයේ තුලම තියෙනවා ගෙවී යුතු දේවල් තමයි වගකීම් කියන්නේ කියලා. සාමාන්‍ය අපි කතා කරන ණය තමයි මේ වගකීම් වලට අපි ඇතුළත් කරන්නේ. වගකීමක් හැඳින්වීම තුලම වගකීමක ප්‍රධාන ලක්ෂණ තුනක් අපි හඳුනා ගැනීම කරනවා. එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් තමයි අද දවසේ පවතින වගකීම් ප්‍රමාණය. ඒක පුතේ අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. අද ව්‍යාපාරය බාහිර පාර්ශ්වයකට ණය වෙලා තියෙනවා නම් ඒ ණය ප්‍රමාණය අතීතයේ ගත්තු ණයක්. එහෙනම් එක ලක්ෂණයක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අද දවසේ වගකීම් අපි දකින එක. මේ වගකීම් බේරුම් කරන්න වෙන්නේ අනාගතයේදී. අනාගතයේදී මේ වගකීම් බේරුම් කරද්දී අපි සතු සම්පත් වලින් කොටසක් අනිවාර්යෙන් පිටතට ගලා යනවා. ඔකිට නම් සරලව තේරුම් ගන්න, ව්‍යාපාරයේ ණයක් අරන් තියෙනවා නම් බාහිර කෙනෙකුගෙන් අපි කවදාරි ණය ගෙවද්දී අපි ගාව තියෙන මුදල් එයාට ගෙවන්න වෙනවා. මුදල් වෙනත් වත්කම් ප්‍රමාණයකින් ඒ බේරීම කරන්න වෙනවා. ඒක තමයි කියන්නේ බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සතු සම්පත් වලින් කොටසක් පිට කෙනෙකුට යනවා නැත්නම් ගලා යාමක් සිදු වෙනවා කියලා කියන්නේ. තවත් අපි එක ලක්ෂණයක් මේ තුල හඳුනා ගන්නවා. ඕනෑම වගකීමක් තුල බැඳීමක් තියෙනවා. අපි මේ වගකීමෙන් නිදහස් වෙන්නේ, මේ වගකීමෙන් බැඳෙන එකෙන් අයින් වෙන්නේ ණය ගෙවපු දවසක. ණය ගෙවන තුරු ව්‍යාපාරයට මේක බැඳීමක් වශයෙන් පවතිනවා. ඊළඟට අපි මේ වගකීම් මේවල ස්වභාවය මත මේවයි ගෙවීමේ කාලේ පදනම් කරගෙන වර්ගීකරණයකට ලක් කිරීමක් කරන්න පුළුවන්. වගකීම් අර වත්කම් වාගෙම ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා, ජංගම වක්කීම් සහ ජංගම නෝන වක්කීම් කියලා. ජංග වක්කීම් කියන්නේ ව්‍යාපාරයක් පොඩි කාලයක් තුල, වර්ෂයක් වැනි පොඩි කාලයක් තුල, නැත්නම් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල ගෙවීම සඳහා ලබාගත් ණය තමයි අපි ජංග වක්කීම් කියලා කියන්නේ. ජංග වක්කීමක් මාස 12ක් වැනි කාලයක් තුල අනිවාර්යයෙන්ම පියවන්න ඕනේ. ඒක තමයි ජංග වක්කීම් මූලික ලක්ෂණ වෙන්නේ. අපි උදාහරණ කීපයක් බලමු. ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයෙන් ණයට තොගයක් ගත්තොත් අපි කියනවා ඒ දෙන අයට සැපයුම් කරන නමක් කියන ණය හිමියෝ කියලා. ව්‍යාපාරට තොගේ පිටින් ලැබෙනවා නම් ඒ සැපයුම් කවුට කියන නම තමයි ණය හිමියෝ. ණය හිමියෙක් බාණ්ඩ ලබා දෙන්නේ දවසකින්, දෙකකින්, මාසයකින්, මාස 6කින් වාගේ ආපහු ගෙවන්න. ඒගොල්ලෝ අවුරුදු ගණන් ණය ගැන බලාගෙන ඉන්නේ නැහැ. එහෙනම් ණය හිමියන්ට අපි කෙටි කාලයක් තුළ මුදා ගෙවීම කරන්න ඕනේ. ඒකට කියනවා අපි ජංගම වගකීමක් කියලා. ව්‍යාපාරිකයන් තමන්ගේ ජංගම ගිණුම් පදනම් කරගෙන බැංකු වලින් අයිරා පහසුකම් ලබා ගන්නවා. අයිරා පහසුකම් කියන්නේ බොහොම කෙටි කාලයක් තුළ ආපසු ගෙවිය යුතු ණය මුදල්. මම ඔබට කතා කළේ ජංගම වගකීම් වලට සරල උදාහරණ දෙකක්. එකක් තමා ණය හිමියෝ, ඒගොල්ලොත් කෙටි කාලයක් තුළ ව්‍යාපාරි විසින් ගෙවන්න ඕන දේවල්. ඊගාව තමා බැංකු අයිරාව. ඊට අමතරව ව්‍යාපාරයේ ගිය මාසෙට අදාළ විදුලි බිල ගෙවලා නැත්නම් ඒකත් ජංගම වගකීම. අපි ඒකට කියනවා ගෙවිය යුතු විදුලි ගාස්තු කියලා. මේ විදුලි ගාස්තුවත් ඉතාම පොඩි කාලයක් තුළ ගෙවිය යුතුයි. එහෙනම් දැන් හැමෝම තේරුම් ගන්න ඕනේ ජංගම කියන වචනේ තේරුම මොකද්ද. ජංගම කියන්නේ කෙටි කාලීන. එහෙනම් කෙටි කාලයක් තුළ ගෙවිය යුතු වගකීම් තමයි අපි ජංග වගකීම් කියලා හඳුනාගන්නේ. ඊගාට මොනවාද මේ ජංගම නොන වගකීම්? ව්‍යාපාරිකයෝ තමන්ගේ අරමුදල් අවශ්‍යතාවයන් වෙනුවෙන් ව්‍යාපාර අවශ්‍ය සල්ලි හොයාගන්න අවුරුදු 5කින්, අවුරුදු 10කින්, අවුරුදු 15කින් නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් තුළ ගෙවීමේ පොරොන්දුවට ණය ලබා ගැනීම වෙනවා. අපි මේවට කියනවා ජංගම නොන වගකීම්. එහෙනම් ජංගම නොන වගකීමක් කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් බේරුම් කිරීම සඳහා අවස්ථාවක් පවතින ණය. මම මුලින් සඳහන් කළා වගකීමක් කියන්නේ ණයක් කියලා හිතන්න කියලා. එහෙනම් ණය වර්ග දෙකයි, ජංගම වගකීම් සහ ජංගම නෝන වගකීම්. මේ වගකීම් වෙන වෙනම හඳුනා ගැනීමත් ඉදිරි අභ්‍යාසවලදී, ඉදිරි පාඩම්වලදී වැදගත් වෙනවා. ඊළඟට අපි හිමිකමක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගමු. ව්‍යාපාරයක හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. මේක අපි ඊටර සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. ව්‍යාපාරයක් නිර්මාණය වෙන්නේ අයිතිකරු සහ බාහිර පාර්ශ්වයන්ගේ දායකත්වයෙන්. ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වත්කම් නිර්මාණය කරන්න, ඒ වත්කම් බිහි කරන්න අයිතිකරු වගේම බාහිර පාර්ශ්වයන් උදව් වුණා. මේ බාහිර පාර්ශ්වයන්ට කුමන හෝ මොහොතක අදාළ වත්කම් ප්‍රමාණය ලබා දුන් වත්කම් ප්‍රමාණයට අදාළ ගෙවීමක් කරන්න ඕනේ. අපි ඒකට කියනවා බේරුම් කිරීමක් කරන්න ඕනේ කියලා. සමස්ත වත්කම් වලින් ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන් තියෙන බැඳීම් ඉවත් කරපුවාම ඉතිරි වෙන ප්‍රමාණය තමයි අපි වත්කමක් අපි හිමිකම් කියලා කියන්නේ. අපි සරල උදාහරණයක මේක පොඩ්ඩක් තේරුම් ගමු. ව්‍යාපාරයකට අයිතිකරු රුපියල් ලක්ෂ 8කුත් බාහිර පාර්ශ්වයන් ඒ කියන්නේ අපි වගකීම් වලින් ලක්ෂ 2කුත් ලැබිලා තියෙනවා නම් ව්‍යාපාරේ සමස්ත වත්කම් ලක්ෂ 10ක් වෙනවා. මේ ලක්ෂ 10ෙන් බාහිරට කොයි මොහොතකරි ගෙවන්න ඕනේ ලක්ෂ 2ක්. මේ ලක්ෂ 2 ගෙවපුවාම ව්‍යාපාරේ ලක්ෂ 10ක වත්කම් වලින් ඉතුරු වෙන්නේ ලක්ෂ 8යි. මේ ලක්ෂ 8 අපි කියනවා හිමිකම් කියලා. හිමිකමක් කියන්නේ සත්‍ය ලෙසම මුළු වත්කම් ප්‍රමාණයෙන් අයිතිකරුට අයිතිවන ප්‍රමාණය. හිමිකම් අපි මුලින් කතා කරපු වත්කම් හා වගකීම් වාගේ වර්ගීකරණය කරන්න බෑ. ඒකට හේතුව ව්‍යාපාරයක අයිතිය අයිතිකරුතන හිමිකම කෙටි කාලීන සහ දීර්ඝකාලීන කියලා බෙදීමේ හැකියාවක් නැහැ. ව්‍යාපාරයේ වත්කම් ඒවා පවතින කාලයේ පදනම් කරගෙන ජංගම සහ ජංගම නෝන කියලා බෙදුවා. වගකීනුත් ගෙවීමේ කාලයේ පදනම් කරගෙන ජංගම සහ ජංගම නෝන කියලා බෙදුවා. හිමිකමක් එහෙම වර්ගීකරණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. අයිතිකරුට ව්‍යාපාරයක් ආරම්භ කරද්දී බිහිවන අයිතිය හිමිකම ව්‍යාපාරයේ අවසන් වන තුරු ඔහු සතුව පවතිනවා. එනිසා අපි හිමිකම් කෙටි කාලීන හෝ දීර්ඝකාලීන ලෙස වර්ගීකරණයකට කරන්න යන්නේ නැහැ. ව්‍යාපාරික ගනුදෙනු තුලින් බිහිවන තවත් වැදගත් වචන දෙයක් වන ආදායම් හා වියදම් අපි කතා කරමු. මෙහිදී ආදායම කියලා කියන්නේ අයිතිකරුවන් යොදන ප්‍රාග්ධන නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනෙකුත් සියලු වැඩිවීම අපි ආදායම් කියලා හඳුනා ගන්නවා. ආදායම කියන නිර්වචනය තරමක් අපහසු නම් අපි උදාහරණ කීපයකින් තේරුම් ගමු මොනවාද මේ ආදායම් කියන්නේ කියලා. එකක් තමයි භාණ්ඩ සේවා විකිණීම තුලින් ලැබෙන ලැබීම්. ඒක ආදායමක්. ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන ලැබීම වෙන්නේ එක්ක භාණ්ඩ විකිණීම නැත්නම් සේවා සැපීම. මේ ක්‍රම දෙක හරහා භාණ්ඩ සේවා හරහා ව්‍යාපාරට ලැබෙන දේවල්ට අපි කියනවා විකුණුම් ආදායම් කියලා. ඊගාවට ව්‍යාපාරයකට ආයෝජන ආදායම්, පොලි ආදායම්, කුලී ආදායම්, කොමිස් ආදායම් වැනි ක්‍රමවලිනුත් ආදායම් ලැබෙනවා. එහෙම අපි ගත්තහම ආදායමක් කියන්නේ භාණ්ඩ සේවා සැපීම තුලින් නැත්නම් භාණ්ඩ සේවා විකිණීම තුලින් ලැබෙන ලැබීම් සහ අනිකුත් මාර්ගවලින් ලැබෙන ලැබීම් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. නිර්වචනය කටපාඩම් කරන්න ඕනේ අපි ඊගාව පාඩම් වලදී ගණන් හදනවා. ගණන් හදන්න මේ නිර්වචන සම්පූර්ණයෙන්ම කටපාඩම් කිරීම මතක තබාගෙන වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ මේ නිර්වචන වල තියෙන අදහස හරියට තේරුම් ගැනීම පමණයි. අපි ඊගාවට මේ ගනුදෙනු තුලින්ම බිහිවන වියදම් කියන සංකල්පය සලකා බලමු. ව්‍යාපාරික වියදමක් කියලා කියන්නේ ගැල්ලි නිසා සිදුවන හිමිකමේ අඩුවීම හැරණු විට හිමිකමේ සිදුවන අඩුවීම් තමයි අපි වියදම් වශයෙන් හඳුනාගන්නේ. මේ නිර්වචනයත් ටිකක් අපහසුයි වාගේ. එතකොට අපි උදාහරණ කීපයක් එක්කම නැවත වියදම් කියන සංකල්පය හඳුනා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මම උදාහරණ කීපයක් කතා කරන්නම්. ව්‍යාපාරයක් විදුලි ගාස්තු ගෙවපුවාම ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම අඩු වෙනවා. ඒ තුලින් ව්‍යාපාරයට වියදමක් බිහි වෙනවා. වැටුප් ගෙවීම, රක්ෂණ ගාස්තු ගෙවීම මේ හැම එකකින්ම වෙන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම් අඩු වෙන එක. එහෙනම් අපි වියදමක් කියන නිර්වචනය පොඩ්ඩක් අයින් කරලා භාණ්ඩ සේවා සඳහා කරන ගෙවීම් වියදම් කියලා හඳුනා ගන්න එක වටිනවා. ඕනෑම ආදායමක් කරා ලැබීමක් වෙනවා වාගේම ඕනෑම වියදමක් කරා ව්‍යාපාරයේ සම්පත් අඩුවීමක් වෙනවා. තවත් සරලව කිව්වොත් මුදල් වල සිදෙන අඩුවීම අපි වියදම් කියලා පොඩ්ඩක් කතා කරගන්න පුළුවන්. අද දවසේ අපි කතා කරපු මාතෘකාවලට අදාළ අභ්‍යාසවලට යාමට පෙර මම නැවතත් සාරාංශයක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ තොරතුරු ඇල්මැති පාර්ශවයන් වලට සැපීමේ ක්‍රියාවලිය. මේක තුලම ගිනුම් කරණයේ අවශ්‍යතාවය සහ ප්‍රධාන අරමුණ තියෙනවා. මොකද්ද මේ අරමුණ සහ අවශ්‍යතාවය? ව්‍යාපාරයකට සම්පත් දීපු සීළු පාර්ශවයන්ට ඒගොල්ලන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් ව්‍යාපාරයේ මේ මූල්‍ය වාර්තා තුලින් සැපීමක් සිදු වෙනවා. එතකොට ගිනුම් කරන විශේෂක මූලික අරමුණ වෙන්නේ මේ තොරතුරු සැපීම. ඊගාවට අපි ව්‍යාපාරික ගනුදෙනු ගැන කතා කළා. ව්‍යාපාරික ගනුදෙනුවක් සම්පූර්ණ වෙන්න ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්වයන් අතර සම්පත් හුවමාරුවක් සිදු විය යුතුයි. ඊළඟට මේ ව්‍යාපාරික ගනුදෙනු තුලින් බිහිවන වැදගත් සංකල්ප පහක් අපි කතා කළා. ඒ සංකල්ප මොනවාද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. මේ ඉගෙනගත්තු නිර්වචන මේවා නිර්වචන විදිහට කටපාඩම් කරන්න මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. මම බොහොම කෙටියෙන් ඔබට මතක තියාගන්න පුළුවන් විදිහට මේ වචන ටික නැවත මතක් කරගන්න. වත්කමක් කියන්නේ ව්‍යාපාරයක් සතු ව්‍යාපාරේ පාලනය කරන ඕනෑම සම්පතක් තමයි අපි වත්කමක් කියලා කියන්නේ. එහෙම මතක තියාගන්න ඇති. මේ වත්කම් ව්‍යාපාරයේ පවතින කාල සීමාව පදනම් කරගෙන ජංගම සහ ජංගම නෝන කියලා වර්ග කරන්න පුළුවන්. ඊළඟට අපි වගකීම් කතා කළා. වගකීමක් කියන්නේ ව්‍යාපාරය ගන්න ණයක් කියලා මත තියාගන්න. ව්‍යාපාරය විවිධ පාර්ශ්වයන් වලින් ණය ලබා ගන්නවා. මේ ණය වගකීම් කියලා මතක තියාගන්න. මේ වගකීම් ගෙවීමේ කාලය පදනම් කරගෙන අපි නැවත ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා වර්ග කිරීමක් කරනවා. අපි උදාහරණ සහිතව අපි ඒවා ඉගෙනගෙන මේ විදිහින් තියෙනවා. හිමිකම් කියලා අපි අය සංකල්පයක් කතා කළා. හිමිකම කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ව්‍යාපාරයේ සම්බන්ධයෙන් පවතින වත්කම් ප්‍රමාණය. තවත් සරලව කිව්වොත් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ව්‍යාපාරයෙන් අයිති කොටස තමයි අපි හිමිකමක් කියලා හඳුනාගන්නේ. ආදායමක් කියන වචනය නිර්වචනයෙන් පොඩ්ඩක් එහාට අපි කතා කළොත් භාණ්ඩ සේවා විකිණීම තුලින් ව්‍යාපාරයක ලැබෙන ලැබීම් ආදායම් කියලා කෙටියෙන් මතක තියාගන්න. ඒත් එක්කම වියදම් කියන සංකල්පය අපි නිර්වචනයෙන් එහාට ගිහින් කතා කළොත් භාණ්ඩ සේවා මිලදී ගැනීම සඳහා කරන ගෙවීම් අපි වියදම් කියලා හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. අපි මේ වචන පහ ඉගෙන ගන්න එක ඉදිරි පාඩම් දෙකටම අතිශයින් වැදගත් වෙනවා. මේ වචන පහ පිළිබඳ දල අදහසක් දල අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. මේ වචන ඇතුළත් කරපු ප්‍රධාන අභ්‍යාස දෙකක් ඔයාලගේ පොතේ 55 සහ 56 පිටුවල තියෙනවා. මම ඊළඟට මේ අභ්‍යාස වලින් මේ වචන පහ භාවිතා වෙන ආකාරය ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. ඉස්සරෝම පිටු අංක 55 තියෙන ක්‍රියාකාරකම් එකට එන්න මම ඒ ක්‍රියාකාරකම පැහැදිලි කරන්නම්. ආපන ශාලාවක් පවත්වන යන යසිරු සම්පත්ගේ ව්‍යාපාරේ පහත් දක්වා ඇති අයිතම වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් යන සීරස යටතේ වර්ග කරන්න. දැන් අපිට උත්තර ලියන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ තියෙන දත්ත වර්ග කරන්න ඕනේ. මේ තියෙන ආදාය වියදම් වත්කම් වගකීම් මේ වචන පහර තමයි වර්ග කරන්න ඕනේ. මම ඔබේ දැනගැනීම සඳහා සමහර වත්කම් වගකීම් හරිම වර්ගීකරණයක් එහෙම නැත්නම් අපි මේ බෙදෙන වර්ගවලටම අදාළව කතා කරන්න. ඉස්සරෝම තියෙන්නේ අභ්‍යාසයේ විදුලි ගාස්තු. මම අර කියපු වචනත් එක්ක අපි වැඩ කරමු. විදුලි ගාස්තු කියන්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් පිටරට ගලා යන අවස්ථාවක්. භාණ්ඩ සේවා මිලදී ගැනීම සඳහා කරන ගෙවීම වියදමක් නම් විදුලි ගාස්තු කියන්නේ අපි පිට කරන ගෙවීම වල එකක්. විදුලි ගාස්තු වරා ව්‍යාපාරින වත්කම් වල අඩුවීමක් සිදු වෙනවා. එහෙනම් මේක වියදමක් කියලා තමයි අපි හඳුනා ගන්න ඕනේ. ඊගාවිතන බැංකු ණය. බැංකු ණය කියන්නේ ව්‍යාපාරේ ගොන්නගන්න, ව්‍යාපාරේ වර්ධනය කරගන්න, දිගු කාලින වශයෙන් ව්‍යාපාරයක් විසින් ගන්න අරමුදල් සම්පාදන මාර්ගය. බැංකු ණය කියන්නේ වගකීමක්. අපෙන් අහන්නේ වචන පහනේ, වචන පහර ගත්තාම ඒක වගකීමක්. මේක වර්ගීකරණයට සම්බන්ධ කළොත් මේක මොන වගකීමක්ද? ජංගම නෝන වගකීමක්. ඇයි අපි ජංගම නෝන කියන්නේ? මේ ගන්න බැංකු ණය වර්ෂයකට වඩා වැඩි කාලයක් අපි ගෙවීම සඳහා ගත කරනවා. එතකොට මේක මොන වගකීමක් වෙනවද? ජංගම නෝන වගකීමක් වෙනවා. මතක ඇති දීර්ඝකාලීන ණය වලට අපි කිව්වා ජංගම නෝන වගකීම් කියලා. ඊගාව තියෙන වචන තමයි ආයෝජන. ආයෝජන කියන්නේ ව්‍යාපාරයක වත්කමක්. මේක අපිට නොපෙනෙන ව්‍යාපාර සතු වත්කමක්. ඒක තමයි අපි මෙතන වත්කමක් කියලා හඳුනාගන්නේ. ඊගා බැංකු ණය පොලි. බැංකු ණය පොලි කියන්නේ ව්‍යාපාරේ බැංකු ණය ගත්තාම ඒ බැංකු ණය වෙනුවෙන් කරන කෙටි කාලීන ගෙවීමක්. මේකනුත් වෙන්නේ ව්‍යාපාර මුදල් පිටතට ගලා යාමක් සිදු වෙන එක. බැංකු ණය පොලි එහෙනම් අපි වියදමක් වශයෙන් තමයි හඳුනා ගන්න ඕනේ. ඊගාවට තියෙනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ අර වර්ගවලට ගත්තාම හිමිකම් කියන වර්ගයට අයිති කොටසක්. ප්‍රාග්ධනය හිමිකම කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. අයිතිකරු හෝ අයිතිකරුවන් තමයි එතන නියෝජනය වෙන්නේ. එහෙනම් ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක් කියලා තමයි ඔයාලා වාර කරන්නේ. තැන් හිමිකම් වර්ගයට අයිති කොටසක් කියලා තමයි වාර කරන්න ඕනේ. ලද කොමිස් ලැබීමක් කිව්වා. මම කිව්වා භාණ්ඩ සේවා විකිණීම තුලින් තමයි අපිට ලැබීම් වෙන්නේ. ඒවා තමයි ආදායම් කියලා අපි හඳුනාගන්නේ. නැත්නම් කොමිස් ආදායම් කියන්නේ ව්‍යාපාරයේ ආදායමක්. විකුණුම් කියන්නේ භාණ්ඩ සේවා විකිණීම තුලින් තමයි අපිට ආදායම් ලැබෙන්නේ. එහෙනම් මේක ආදායමක් වෙනවා. ව්‍යා ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ විකුණුම්. අපි අර ආදායම් වල කතා කරපු පොලි ලැබීම්, කුලී ලැබීම්, කොමිස් ආදායම් කියන්නේ වෙනත් ආදායම්. ඔව්. ඊගවට කොමිස් ගෙවුවනම්, ගෙවු කොමිස් නම් ඒක සලකන්න අපි වියදමක් කියලා. විකුණුම් ආදායමක් වෙනවා, ගෙවු කොමිස් වියදමක් වෙනවා. ව්‍යාපාරයේ මෝටරත කියන්නේ ජංගම නොවන වත්කමක්. මේ වර්ග වලින් ගත්තාම මේක වත්කමක් තමයි. අපි අර වර්ගීකරණයත් එක කතා කළොත් මෝටරත කියන්නේ ජංගම නොවන වත්කමක්. ඒකට හේතුව මෝටරත ව්‍යාපාරයේ වසර ගණනාවක් පැවතීමයි. කෙටි කාලයක් තුල ව්‍යාපාර සතු මෝටරත ඉවත් වීමක්, විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ. ආයෝජන පොලි ආදායම්. ආයෝජන පොලි ආදායම් කියන්නේ ව්‍යාපාරයකට ලැබීමක්, අපි මේවා සලකන්නේ ආදායම්. ඒ වචනේ තුලම තියෙනවා ආදායම් කියන වචනය. ඊගාව එක ප්‍රචාරණ ගාස්තු. ප්‍රචාරණ ගාස්තු ඕනෑම ගාස්තුවක් සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ වියදමක් වශයෙන්. ව්‍යාපාරයේ ප්‍රචාරණ ගාස්තු සඳහා ගෙවීමක් කරනවා. ඒකත් ව්‍යාපාරයේ මුදල් පිටතට ගලා යාමක්. මේකත් අපි හඳුන්වන්නේ වියදමක් කියලා. ඊගාවට මෝටත් අලුත් වැඩියා වේදම. ව්‍යාපාර සතු මෝටත් වත්කමක් වෙනවා. ඒ වත්කම් අලුත් වැඩියා කරන්න ගියපුවාම, ඒව නඩත්තු කරන්න ගියපුවාම ව්‍යාපාරයේ මුදල් පිටතට ගලා යාමක් සිදු වෙනවා. අපි ඒ නිසා මේක සලකනවා ව්‍යාපාරී වියදමක් කියලා. මේවා කෙටි කාලීන වියදම්. ඊගාට ව්‍යාපාරයේ ණය ගැතියු. මම ඊට කලින් කතා කළා. ණය ගැතියු කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ තොගය ණයට විකිණීම තුලින් ඇතිවන බැඳීම්. ණය ගැතියෙක් පොඩි කාලයක් තුල නැවත ව්‍යාපාරට තමන්ගත්තු ණය වලට අදාළ මුදල් ගෙවිය යුතුයි. මේ කෙටි කාලය නිසා අපි මේක වර්කරන්න පුළුවන් ජංගම වත්කම් කියලා. ණය ගැතියෝ එහෙනම් ජංගම වත්කම් වලට අයත් වෙනවා. මේක ජංගම වත්කම් කියලා අපි වර්කලත් මේ අභ්‍යාසර අනුව මේකට එන්නේ වත්කම් කියන උත්තරය තමයි අපි අදාළ කරගන්න ඕනේ. ඊගාවට නහිමියෝ. නහිමියෙක් බිහි වෙන විදිය මම කතා කළා. ව්‍යාපාරය තමන්ට අවශ්‍ය භාණ්ඩ තොගයක් බාහිර සැපයුම්කරුවන්ගෙන් ණයට ගත්තොත් අපි ඒ බැඳීමට කියනවා නහිමියෝ කියලා. නහිමියෝ කියන්නේ ව්‍යාපාරයේ ජංගම වගකීමක්. මේ වචන වලින් උත්තරයක් ගත්තොත් මේක වගකීම වලට තමයි ඉති වෙන්නේ. මේ අභ්‍යාසය තුල අපි ඉගෙනගත්තු ආදායම් වියදම් වත්කම් හිමිකම් මේ හැම දෙයක්ම නැවත සාකච්ඡා වෙනවා. ඔයාලා මම අර කියපු කාරණාව තමයි මතක තියාගන්න ඕනේ. නිර්වචන වලට යන්න එපා. නිර්වචන කටපාඩම් කරන්න ඕනේ. නිර්වචන වලින් අදහස් වෙන්නේ මොකද්ද කියලා නැවත නැවත හිතලා බලන්න. එතකොට ඊගාව ගිනුම් කරන පාඩම් වලදී ඒ දැනුම වැදගත් වෙනවා. අපි ඊළඟට පිටු අංක 56 තියෙන ක්‍රියාකාරකම් අංක 2 සාකච්ඡා කරමු. ඒකේ තියෙනවා සචිනි පෙරේරා රෙදිපිලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ඇගේ ව්‍යාපාරයේ පහත දැක්වෙන අයිතම දක්වා ඇති සියසර්තේ වර්ග කරන්න කියලා කියනවා. මේකේ වත්කම් වගකීම් අපි ඉගෙනගත් විදිහටම වර්ගීකරණයක් කරලා තියෙනවා. වත්කම් ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් ලෙස වර්ග කිරීමක් අපි දකිනවා. වගකීනුත් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කිරීමක් කරනවා. මේකේ උත්තර සපයද්දී කිසිම ළමයෙකුට වත්කම් වගකීම් කියන වචන භාවිතා කරන්න බෑ. ඒ වත්කම ජංගම වත්කමක්ද ජංගම නොවන වත්කමක්ද කියලා හරියටම කියන්න ඕනේ. පළවෙනි එකේ තියෙන්නේ රෙදිපිලි තොගය. රෙදිපිලි තොගය වත්කමද වක්කීමද කියලා හඳුනා ගැනීමට පෙර මේ ව්‍යාපාරයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මේ ව්‍යාපාරය රෙදිපිලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. රෙදිපිලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක තොගය වෙන්නේ ඒගොල්ල විකුණන ගෙනාපු රෙදිපිලි. එහෙනම් රෙදිපිලි කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ තොගය. භාණ්ඩ තොගය කියන්නේ ව්‍යාපාරයේ ජංගම වත්කමක්. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ ජංගම වත්කම් කියන එකයි වෙන්නේ. මේ වත්කම් කෙටි කාලයක් තුළ ව්‍යාපාරයේ පවතිනවා, ඊගාවට ඉවත් වෙලා යනවා. ඊගාවට මුදල් අයකැමි විසින් භාවිතා කරන ගණන් කිරීමේ යන්ත්‍රය. යන්ත්‍රයක්නේ, ඕනෑම යන්ත්‍රයක් අපි අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක අපි සලකන්නේ දිගු කාලන වත්කමක් කියලා. එහෙනම් පුතේ උත්තරේ වෙන්නේ ජංගම නොවන වත්කම්. ව්‍යාපාරයේ මුදල් ගණන් කිරීමේ යන්ත්‍රය වසර ගාණක් පාවිච්චි කරන නිසා අපි ඒක සලකන්නේ ජංගම නොවන වත්කමක් විදිහට. ඊගාර තියෙනවා ණය පදනම මතගත් රෙදිපිලි සඳහා ගෙවී යුතු මුදල. ව්‍යාපාරයේ රෙදිපිලි කියන්නේ තොගේ නම් ඒ තොගය අරන් තියෙන්නේ ණය පදනමට කියලා කියනවා. ණය පදනමට තොගය ගත්තාම ඒ සැපයුම්කරු අපි හඳුනාගත්තේ ණය හිමියෝ කියලා. ණය හිමියෝ කියන්නේ ව්‍යාපාරයේ ජංගම වගකීමක්. ණය හිමියන්ට කෙටි කාලයක් තුල අපි මුදල් ගෙවන්න බැඳිලා ඉන්නවා. එහෙනම් ඒක ජංගම වගකීමක්. ඊගාවකේ තියෙනවා ව්‍යාපාරයේ පුළුල් කිරීම සඳහා ලබාගත් බැංකු ණයක්. ව්‍යාපාරයේ පුළුල් කරනවා කියන්නේ ඒක දීර්ඝකාලීන ප්‍රතිලාභ ලැබෙන වැඩක්. බැංකු ණය ගන්නේ දීර්ඝකාලීන අරමුණක් වෙනුවෙන්. එහෙනම් මේ බැංකු ණය වසර ගණනාවක් තුල තමයි ගෙවන්න සිදු වෙන්නේ. එහෙනම් මේ බැංකු ණය අපි සලකන්නේ ජංගම නොවන වගකීමක් කියලා. ඊගාවකේ ඊගා ප්‍රශ්නේ තියෙනවා රෙදිපිලි ව්‍යාපාරයේ පවත්වාගෙන යන ලබන ව්‍යාපාර අයත් ගොඩනැගිල්ල. ඕනෑම ව්‍යාපාරයක් විධිමත්ව සකස් කරපු ගොඩනැගිල්ලක් තුල පවත්වන යනවනම් ඒ ගොඩනැගිල්ල වසර ගණනාවක් ව්‍යාපාරයට භාවිත කරන්න පුළුවන්. මේක කියන්නේ මේ පවත්වන ගොඩනැගිල්ල මොන වත්කමක්ද කියලා යහන්නේ. මේක වසර ගණනාවක් පවතින නිසා මේක අපි නම් කරන්න පුළුවන්නේ ජංගම නොවන වත්කමක් කියලා. සමහර ව්‍යාපාර භාවිත කරන ගොඩනැගිලි වසර ගණනාවක් පාවිච්චි කරන්න බෑ. මේ සඳහන් ගොඩනැගිල්ල නම් විධිමත් ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල වසර ගණනාවක් පවත්වන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ගන්නවා ජංගම නොවන වත්කමක්. අවසානයේ විකුණුම් සේල්ස්මෑන් පොයින්ට් ඔෆ් සේල්ස් මැෂින් කියලා මැෂින් එකක් ගැන සඳහන් වෙනවා. මේ මැෂින් එකත් වසර ගණනාවක් ව්‍යාපාරයේ භාවිත කරන්න පුළුවන් වත්කමක්. ඒ නිසා අපි මේක සලකන්නේ ජංගම නොවන වත්කමක් කියලා. හරි. අද දවසේ අපි ගිරුම් කරන්නේ හැඳින්වීම පාඩමට අදාළ මූලික සංකල්ප කතා කළා. මෙම සංකල්ප භාවිත කරලා ගණන් හැදීම අපි ඉදිරි පාඩම් වලින් නැවත කතා කරමු. ඔබ සැමට සුබ දවසක් වේවා.